ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 දේනිවර කියවීම සිව්වෙර වෙන්කල දිනය ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබතුමාට විනාඩි 45ක් තියෙනවා.
දෙදස් විසිපහ අයවැය පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේ විශේෂෙන්ම මේ අයවැය තුළින් රටට ලබාදී යුතු විසඳුම උත්තරය පිළිබඳව විශ්ලේෂණය කරනකොට ඉතාමත්ම වැදගත් වෙනවා මෙවන් අයවැයක් ක්‍රියාත්මක කරන්නට ලැබුණු වරම සහ ඒ වරම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සංසන්දනයක් කිරීම. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රට අනුරට. මේ තමයි එදා ජනවරමට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලා. අපි බලන්න ඕන මේ ප්‍රතිපත්ති මාලාවේ තිබෙන ඒ ගුණාංගයන් කර්තව්‍යයන් 2025 අයවැය කතාවේ කොතෙකුත් දුරකට අඩංගු වී තිබෙනවද කියන කාරණාව. විශේෂයෙන්ම අයවැය ගැන කතා කරනකොට අපි අයවැයේ ප්‍රාමුව දිහා බැලුවොත් නිර්මාතෘත්වයේ දිහා බැලුවොත් ඉදිරිපත් කිරීම දිහා බැලුවොත් එළි දැක්වීම දිහා බැලුවොත් ඉතාමත්ම පැහැදිලි පොරොන්දු වුණු ආකාරයට ලබාගත්තු වරමට සරිලන ආකාරයට මේ අයවැය නිර්මාණය වෙලා නැtei කියන එකයි අපේ අදහස. මම කැමති මේ තර්කය සාක්ෂි සහිතව දත්ත සහිතව ඔප්පු කර දෙන්න. විශේෂයෙන්ම මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 105 වෙනි පිටුවේ තියෙනවා මේ වත්මන් රජයේ බලයට පත් වෙනකොට විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක් පිළියෙල කිරීම. ඉංග්‍රීසියෙන් කියනනම් alternative debt sustainability analysis. දැන් ඒ පොරොන්දුව සහ මුලින්ම බැහැර කරලා මොකද අද සිදු වෙලා තිබෙන්නේ? අද සිදු වෙලා තිබෙන්නේ ජනතාව මත අසීමිත පීඩනයක් පටවන අසහනයක් පටවන ජනතාවට ලබා දිය යුතු ප්‍රතිලාභ සීමා කෙරෙන 2024 මූල්‍ය කළමනාකරණ පනතට අනුව ප්‍රාථමික වියදම් දලදේශීය නිෂ්පාදිතයේ 13%ට සීමා කරලා ප්‍රාථමික ශේෂය දලදේශීය නිෂ්පාදිතයේ 2.3%ට සීමා කරලා ගරු කතානායකතුමනි එහෙම සීමාවන් කරලා තියන්නේ අපේ ලෝකයේ විශ්ලේෂණයක් කරලා තියෙන රටවල් 106ක රටවල් 10යි එහෙම කරලා තියෙන්නේ. ගුවාතමාලාව, ඉතියෝපියාව, ශ්‍රී ලංකාව, වෙනිසුවේලා, නයිජීරියා, ඉරාන්, යෙමන්, බංගලාදේශ්, ලෙබනන්, හයිටි. එහෙම සීමාවන් කරලා තියෙන්නේ මේ රටවල් ටික විතරයි. එතකොට මේ 13%ේ ප්‍රාථමික වියදම් ප්‍රතිශතය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට. ඒක රජයේ මැතිවරණ පොරොන්දුවක් නෙවෙයි. ප්‍රාථමික ශේෂය 2.3% දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට. ඒක මැතිවරණ පොරොන්දුවක් නෙවෙයි. ඒක වරම ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම ඔබ ලබපු වරම පාවා දීමක්. ඒ වරම සහ මුලින්ම විනාශ කරලා කියපු දේවල් ඔක්කොම අමතක කරලා ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරන ආකාරයට ඒ IMF එකඟතාවය, ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර එකඟතාවය දැඩි ලෙස පීඩාකාරී අසහනකාරී ගිවිසුමක්. එයින් අපි කිසිසේත්ම අදහස් කරන්නේ මේ IMF වැඩපිළිවෙලෙන් ඉවත් වෙන්න කියලා. ඒක නෙවෙයි අපි අදහස් කරන්නේ. වඩා ජනතාවාදී, මානුෂීයවාදී ජනතාවගේ පැත්තෙන් උත් හිතලා බලන අලුත් ගමනකට ප්‍රවේශ වන්න තිබුණා. දැන් මොකද්ද මේ සීමාවන් තුල වෙන්නේ? මේ සීමාවන් තුල බාහිරතාවලට අදාළ නිවැරදි කිරීම කරගන්න බැරි වෙනවා. You cannot correct the externalities. සමාජ පිරිවැයක් නිර්මාණය වෙනවා. ඒ සමාජ පිරිවැය මගහරවා ගන්න බැරි වෙනවා. Providing public goods will be impacted. රජයක වගකීමක් තමයි පොදු භාණ්ඩ public goods සැපයීම. ඒකට මේ සීමාවන් බාධාවක් වෙනවා. ඒ වගේම social redistribution. සමාජමය පුනර්බෙදා හැරීම. ඒකත් වැළක්වෙනවා. ඉතින් ඕන තරම් තියෙනවා ජාත්‍යන්තරව කරපු සමීක්ෂණ. ඒ හැම එකකින්ම පෙන්නලා දෙන්නේ මේ විදියට ප්‍රාථමික වියදම් සහ ප්‍රාථමික ශේෂය සීමා කරනකොට ඒක රටක දියුණුවට අගතිගාමී වෙනවා. ඍණාත්මක බලපෑමක් එනවා. නමුත් ඒ කෙසේ වෙතත් පැහැදිලිවම මේ රජය ඒ ඔක්කොම අමතක කරලා එදා කිව්වා නැවත රීනෙගෝෂියේට් කරනවා, නැවත සාකච්ඡා කරනවා, අලුත් ගිවිසුමකට යනවා. ඒ ඔක්කොම අමතක කරලා ජනතාවගේ වරමින් බලය ලබාගත් මේ වර්තමාන රජය ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ ජන වර්ම සම්පූර්ණයෙන්ම පාවා දීලා තිබෙනවා කියන එක තමයි මට මේ අවස්ථාවේ කියන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මං හිතන්නේ වැදගත් වෙනවා මේ අවස්ථාවේ තර අවස්ථාවක ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක්. The great enemy of the truth is very often not the lie. Deliberate, contrived, and dishonest. But the myth, persistent, persuasive, and unrealistic. සත්‍යයේ මහා සතුරා වනුයේ බොහෝ විට සිතාමතා සැලසුම් සහගත සහ වංකලෙෂ ප්‍රකාශ කරනු ලබන අසත්‍ය නොව අඛණ්ඩව පවත්වන්නා වූ ඒත්තු ගැන්වීමේ හැකියාව සහිත යථාර්ථවාදී නොවන මිත්‍යාව වේ. මං හිතන්නේ එතුමාගේ ප්‍රකාශය අද දවසට විශේෂයෙන්ම වැදගත් වෙනවා. එතන බොහෝ දෙනා සමාජයේ මැසිවිලි නගනවා. වැටුප් වැඩිවීම තේරෙන්නේ නැහැ. වැටුප් වැඩි වුණේ කොච්චර ප්‍රමාණයකින්ද? වැටුප වැඩි වුණාද? දීමනාවලට මොකක්ද වෙන්නේ? දීමනා ටික කොහොමද හැඩ ගැහෙන්නේ? සම්පූර්ණයෙන්ම ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මේ ව්‍යාකූලත්වය අපි තේරුම් ගන්නට ඕන මේ අයවැය සකස් වෙලා තිබෙන්නේ මේ 113 ප්‍රාථමික වියදම් සීමාව තුළ, 102.3 ප්‍රාථමික ශේෂය තුළ. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සොච්චම් ප්‍රමාණයක් තමයි ලැබිලා තිබෙන්නේ රට ගොඩනගන්න ජනතාවට ශක්තිය රැකවරණේ ආරක්ෂාව ලබා දෙන්න. මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි. විටින් විට අපිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමු වුණා. පීටර් බ්‍රුව මැතිතුමාව අපි හමු වුණා. මමත් හර්ෂ ඩිසිල්ව මැතිතුමත්, කබීර් හෂිම් මැතිතුමත්, එරාන් වික්‍රමරත්න මැතිතුමත්, අපේ තවත් ගරු මන්ත්‍රීවරුනුත්, ආර්ථික විශේෂඥ අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා IMF එකත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. IMF වැඩපිළිවෙලේ තමයි අපි යන්නේ. හැබැයි කියන පදයට අපි නටන්න සූදානම් නැහැ. අපි පිළිගන්නවා IMF වැඩසටහනක් තුළ අසහනය නිර්මාණය වෙනවා, පීඩනය නිර්මාණය වෙනවා, යම්කිසි පිරිවැයක් ගත වෙනවා. ඒ අසහනයේ පීඩනය පුළුවන් තරම් දුරකට අවම කරන්නට ඕන. ඒක තුනී කරන්නට ඕන. නමුත් මොකද්ද සිද්ධ වුනේ? ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා 10 පාර්ලිමේන්තු මංගල සැසිවාරයේ විවෘත කරමින් අර වේදිකාවල් වල කරපු ප්‍රකාශ ඔක්කොම ටික අමතක කරලා ජන පීඩනය, ජන දුක, ජන කඳුල, ජන වේදනාව, ඒ අසීමිත පීඩනයන් තුළ ඒ තැළුණු පොඩි වුණු ඒ ජන ජීවිත, ඒ දුෂ්කරතාවය, ඒ ගැටලු ඔක්කොම අමතක කරලා ජනාධිපතිතුමා කියනවා නොවැම්බර් 21 වෙනිදා 2024. ඉතාමත් සියුම් හුවයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අපහමු වෙයි තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පන ඔරොත්තු දෙන්නේ නැහැයි කියලා එතුමා ගෙඩිය පිටින්ම බාර ගන්නවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කරපු ඒ ගිවිසු අපි දකිනවා. එක පැත්තකින් ඒක ජනවර්ම පාවා දීම, තවත් පැත්තකින් රටේ ජනතාව ඇඳවීම, අනෙක් පැත්තෙන් එතුමා කතා කරනවා අහිමි වුණු දශක පිළිබඳ. මේ ගත්තු තීන්දුවෙන් පොඩක් හිතලා බලන්න අපට දශක කීයක් අහිමි වෙයි. රට වෙනුවෙන් අපිට තිබුණා මේට වැඩිය වාසිදායක තීන්දුවක් ගන්න.
Honorable Sajith Premadasa, you may please continue.
අපි විශ්වාස කරන ඓතිහාසික වරදක් සිදු වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා අහිමි වුණු දශක ගැන කතා කරනකොට මේ ගත්තු තීන්දුව තුළ දශක කීයක් අපිට අහිමි වෙයිද කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රට වෙනුවෙන් මේට වැඩිය වාසිදායක තීන්දුවක් ගන්නට තිබුණා. වැඩි පීඩනය වෙනුවට අඩු පීඩනය ජනතාව. වැඩි අසහනය වෙනුවට යම් සහනය. මේ මහා ජනතා මැසිවිල් එකට යම්කිසි යම් ප්‍රමාණයක විසඳුමක් ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා. මේ ප්‍රාථමික ශේෂය ප්‍රාථමික වියදම් පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වුණු අවබෝධතාවයන් බැහැර කළා. වඩාත් මානුෂීය වැඩපිළිවෙලකට ප්‍රවේශ වන්නට තිබුණා. දැන් මම කැමතියි විශේෂයෙන්ම අපේ ගරු සභාවේ සියලුම ගරු මන්ත්‍රීතුමාලාටත් රටේ ජනතාවටත් අති වැදගත් කාරණාවක් කියන්න. දැන් ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා අයවැය කතාවේදී බොහොම ස්ථිර ලෙස කිව්වා 2028 වෙනකොට අපි සූදානම් ණය ගෙවන්න. ඒක බොහොම හොඳයි. අපේ ප්‍රාර්ථනා වේදේ කරන්නට පුළුවන් වෙයි කියලේ. අවංකව කියන්න. මොකද රට තුළ තවත් ව්‍යසනයක් නිර්මාණය කරලා බලහුවමාරු කරන ඒ ගෝත්‍රික දේශපාලන සංස්කෘතිය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. හැබැයි මතක තබා ගන්න 2028 ණය ගෙවන්නට නම් අනිවාර්යෙන්ම ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකට ගෙනෙන්නට ඕන. ඒක නැතුව කරන්න බෑ. රාජ්‍ය ආදායම ඉහළ මට්ටමට ගෙනෙන්නට ඕන. ඒක නැතුව කරන්නත් බෑ. දැන් කවුරුත් නොකියන කාරණාවක් මේ සභාවෙත් වැඩිය කියන්නේ නැහැ. රටටත් කියන්නේ නැහැ. මේක හැමෝම හංගගෙන ඉන්නවා. හැමෝම නෙවෙයි, මේ දත්ත පිළිබඳව අවබෝධයක් තියෙන අය හංගගෙන ඉන්නවා. මෙන්න මේක පොඩ්ඩක් අහගන්න. 1975 ඉඳලා මේ දක්වා IMF ගිවිසුම් ක්‍රියාත්මක වුණු රටවල් 75ක් තියෙනවා. මේ රටවල් 75 ඒ ගත්තු අවස්ථාවන් වලින් 59%ක අනිවාර්යෙන්ම යන්න සිද්ධ වෙලා තිබෙනවා දෙවෙනි තුන්වෙනි හතරවෙනි ණය ප්‍රතිව්‍යුහ ගත කරන වැඩසටහන් වල. මේක කවුරුත් කියන්නේ නැහැ. මේක රටේ ජනතාවට කියන්නේ නැහැ. එතකොට එක ගිවිසුමකින් එක ණය ප්‍රතිව්‍යුහ ගත කරන එකකින් හරි ගිහිල්ලා තියෙන්නේ රටවල් 75න් 41%කට පමණයි. අවංකව මම ප්‍රාර්ථනා කරනවා අපි අර 41%කේ කොටස ඉන්නවයි කියලා. ඒ කියන්නේ ආපහු ණය ප්‍රතිව්‍යුහ ගත කරන එකට යන්නට සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද එසේ කළොත් ඒක බරපතල ආර්ථික විනාශයක් ව්‍යසනයක් බවට පත් වෙනවා. හැබැයි අද දවසෙත් debt sustainability රේඛාව ණය තිරසර කරන රේඛාව දිහා බැලුවොත් ඒ ඩෙට් සස්ටේනබිලිටි රේඛාවේ ඒ කර්ව් එකේ අපේ රට ඉන්න ඕන. අපේ රට නෑ. එයින් බැහැරව ඉන්නේ. ඇයි එයින් බැහැරව ඉන්නේ? අපේ රටට මෙයිට වැඩිය ආර්ථික වර්ධන වේගයක් අවශ්‍යයි. මෙයිට වැඩිය රාජ්‍ය ආදායම එකතු කර ගැනීම අවශ්‍යයි. එසේ නොකරහොත් ඵල විපාකය තමයි රටත් දැනගන්නට ඕන සිද්ධ වෙනවා. තව ණය ප්‍රතිව්‍යුහගත කරන එකට යන කරුණාකරලා කියන්න එපා මම මේ බිල් එක මවා පානවයි කියලා. මේ තොරතුරු කරුණු කාරණා අපිට අනාවරණය වුණේ මේ වර්තමාන IMF ගිවිසුම නිර්මාණය කරන්නට, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නිර්මාණය කරන්නට පහුගිය රජයට අවසාන මොහොත වෙනතෙක් උපදෙස් දුන්නු ඒ කණ්ඩායමක් චැතම් හවුස් රූල්ස් මත කරපු සාකච්ඡාවකට මමත් සහභාගී වුණු නිසා. ඒ නිසා අපිට නංගම් කියන්නට බෑ. නමුත් ඒ සිදුවුණු දේව මම කියන්න. බැරි වෙලාවත් අපිට ණය තිරසර කරන රේඛාවේ අපිට ඉන්න බැරි වුණොත් අපිට යන්න වෙනවා දෙවෙනි තුන්වෙනි හතරවෙනි රීස්ට්‍රක්චරින් එකකට. ඒ රීස්ට්‍රක්චරින් එකකට යන්න වුණොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. එසේ නොකරන්නට නම් අපි ආර්ථිකය වර්ධනය කරන්නට ඕන වේගවත්. රාජ්‍ය ආදායම වැඩි කරගන්නට ඕන. දැන් ඇත්ත වශයෙන්ම අපේ රටේ දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. මං උදාහරණයක් පෙන්නන්නම්. ගරු ජනාධිපතිතුමා අයවැය කතාවෙදි කිව්වා 5% ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්නවා කියලා 2025 වසරේ. බොහොම හොඳයි, ඒක ලබා ගන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමාගේ කතාවෙම කියනවා ලෝක බැංකුව සඳහන් කරන ආකාරයට අපේ රටේ දුප්පත්කම 25.9% කියලා. මේ අයවැය කතාවේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලයක. ජනාධිපතිතුමා කියනවා ආර්ථික වර්ධන වේගය 5%. ලෝක බැංකුව කියනවා දුප්පත්කම 25.9%. හැබැයි අනුර කුමාර දිසානායක මැතිතුමාම ලෝක බැංකුවේ සංඛ්‍යාලයක දරිද්‍රතාවය පිළිබඳව පිළිගන්න ගමන්ම පොඩක් හොයලා බලන්න ලෝක බැංකුව මොකක්ද කියන්නේ ආර්ථික වර්ධන වේගය ගැන මේ 2025. ජනවාරි 2025 ආර්ථික වර්ධන වේගය 3.5% කියලා කියන්නේ ලෝක බැංකුව. මේකත් එක තර්ක කරන්න බෑනේ. මොකද අනුර කුමාර දිසානායක මැතිතුමා ලෝක බැංකුවේ සංඛ්‍යාලයකම උපුටා දක්වමින් 2023 දුප්පත්කම තුරන් දුප්පත් භාවය 25.9% කියන එක පිළි අරගෙන තියෙනවා. මම එක පෙන්වන්න හදන්නේ මේ ජනාධිපතිතුමාට සංඛ්‍යාලේඛන වැරදුනවා ඒ වගේ මේ තර්කයක් ගොඩනගන්න ගන්න නෙවෙයි. ජනාධිපතිතුමා කියන ආකාරයට ආර්ථික වර්ධන වේගය 5%. ලෝක බැංකුව කියනවා ජනවාරි 2025 පෙනෙන ආකාරයට 3.5% කියනකොට ආර්ථික වර්ධන වේගයේ බරපතල ගැප් එකක් තියෙනවා, විෂමතාවයක් තියෙනවා, ඌනතාවයක් තියෙනවා. ඒ ගැප් එක අපි බ්‍රිජ් කරගත්තේ නැත්තම් අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ලේසි පහසු දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට අපි රටක් හැටියට යන්නට ඕන. හැබැයි ඒ යන ආකාරය මේ අයවැය නම් පැහැදිලිව සඳහන් වෙලා නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒක අපි GDP එක වැඩි කරගන්නට ඕන. දලදේශීය නිෂ්පාදිතය. දැන් දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නට එක්ස්පෙන්ඩිචර් අප්‍රෝච් එක තියෙනවා, ඉන්කම් අප්‍රෝච් එක තියෙනවා, ප්‍රොඩක්ෂන් අප්‍රෝච් එක තියෙනවා. දැන් ඒ වැඩපිළිවෙල තුනෙන්ම ගත්තොත් වියදම් ක්‍රමවේදය, ආදායම් ක්‍රමවේදය, නිෂ්පාදන ක්‍රමවේදය මේ අයවැයන් පැහැදිලි කරලා නැහැ. කොහොමද අපි 2028 ණය ටික ගෙවීම ආරම්භ කිරීම සඳහා ඉහළ ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරගෙන යන්නේ, පවත්වාගෙන යන්නේ කියන කාරණාව පිළිබඳව කිසිම පැහැදිලිතාවයක් මේ අය වැය නැහැ. කොහොමද රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ? මෙහෙමයි ඉතින්. සංඛ්‍යාලේඛන නම් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට නම් දකින්නේ ඒවා ඔක්කොම සුරංගනා කතා කියලා. යථාර්ථවාදී නැහැ. අපි සත්‍යවාදී වෙන්නට ඕන. අපි යථාර්ථවාදී වෙන්නට ඕන. මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනකොට. එතකොට මම පැහැදිලි කරලා දුන්නා මේ ප්‍රාථමික ශේෂය සහ ප්‍රාථමික වියදම් පිළිබඳව. වැරදි එකඟතාවයකට ආපු නිසා අද රටම මැසිවිලි නගන. වැටුප් ගැන තේරුමක් නැහැ. ව්‍යාකූලත්වයක් තියෙන්නේ. ඒ ශ්‍රේණිවලට ඒ තලවලට කොහොමද වැටුප ලැබෙන්නේ? මේ අවුරුද්දේ කීයක් හම් වෙනවද? ලබන අවුරුද්දේ කීයක් හම් වෙනවද? ඊළඟ අවුරුද්දේ කීයක් හම් වෙනවද? කොහොමද මේවා ගලපගන්නේ? මේවා අමුණලද? මේවා එල්ලලද? එහෙම නැත්නම් වැටුපට දාලද? හැම තැනකම ව්‍යාකූලත්වය. දැන් සාමාන්‍යයෙන් අයවැය කතාව කිව්වහම රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්න ඕනේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. විශේෂයෙන් මම මේ වැටුප් ගැන කියන්නේ. කිසිම පැහැදිලි කිරීමක්. ඒ නිසා විශේෂයෙන්ම මම මේ පෙන්වන්න හදන්නේ ශීඝ්‍ර ලෙස ආර්ථිකයේ වර්ධනය වෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්නට. රාජ්‍ය ආදායම වැඩි කරගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට. ඒ වගේ මම මේ සභාවට කියන්න කැමතියි ඔය IMF ගිවිසුමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ගිවිසුමට ප්‍රවේශ වෙලා තියෙන්නේ සිනාරියෝස් කීපයක් මත පදනම්. මේක ඔබතුමන්ලා ඔන්න මුදල් අමාත්‍යංශයේ ඒ ගරු ඇමතිතුමන්ලාගෙන් නියෝජ්‍ය ඇමතිතුමන්ලාගෙන් අහන්න සිනාරියෝස් මම හිතන්නේ හයක් බෙගොහෙද තියෙනවා. ඔබතුමන්ලා දන්නවද මේ ගිවිසුම පදනම් කරගත්ත ඒ සිනාරියෝ එක සම්පූර්ණයෙන්ම වැරදි කියලා? ඒකයි අපි කිව්වේ අලුත් නෙගෝසියේෂන් එකකට යන්නට ඕන. අලුත් සාකච්ඡාවකට යන්න ඕන. මොකද මේ ගිවිසුම පදනම් කරලා හදපු මේ ක්‍රියාවලිය නිර්මාණය කළා තිබෙනවා ආර්ථික වර්ධන වේගයක් සපුරා ගන්නට බැරි යථාර්ථ නොවන ඉලක්කයක්. රාජ්‍ය ආදායම් පිළිබඳව යථාර්ථවාදී නොවන ඉලක්කයක් තමයි එකඟතාවයට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ප්‍රධානතම හේතුව දුර්වල ගිවිසුමක් තමයි නෙගෝෂියේට් කරගත්තේ ඔබතුමන්ලත්. ඇත්ත වශයෙන්ම ඒකත් gediya pitin baara aragena හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යන ගමනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් දැන්වත් ඔබතුමන්ලට කියන්න කැමතියි ප්‍රමාද දන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ජනාධිපතිතුමාගේ පාර්ශවය 159ක් මන්ත්‍රීවරු පත් කර ගන්නා කාල වකවානුව තුල මයිදනේ දල වශයෙන් මාස දෙක කාලයක් තිබුණා. දල වශයෙන් ඒ මාස දෙක කාලය තුල මේ IMF එකත් එක්ක සාකච්ඡා කරලා ජාත්‍යන්තර ස්වාරී බැඳුම් කර හිමියන් එක්ක ගැන සාකච්ඡා කරලා මේ අපි අලුත් ආණ්ඩුවක් අපි ආවේ ජනතා වරමකින්. දැන් පාර්ලිමේන්තු මැතිවරණයකුත් පැවැත්වෙනවා. එතනදි ජනතාවගේ හඬ ඉස්මතු වේ. ඒ නිසා වහාම මේ ගිවිසුම් වෙනස් කරලා ජනතාව මත අඩු පීඩනයක් වැඩි සහනයක් අඩු අසහනයක් වැඩි ශක්තියක් ලබා දෙන අලුත් ගිවිසුමකට යන්න තිබුණා. දැන්වත් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. විස්තීර්ණ ණය පහසුකම් extended fund facility එක ගැනම හිත ඉන්නේ නැතුව වහාම IMF එකත් එක්ක සාකච්ඡා කරලා කාරුණික ඉල්ලීමක් කරනවා. මේ ආර්ථික වර්ධන ඉලක්ක යථාර්ථවාදී නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක යථාර්ථවාදී නැහැ. ප්‍රාථමික ශේෂය ප්‍රාථමික වියදම් පිළිබඳ ඉලක්ක යථාර්ථවාදී නැහැ. ඔබතුමාලා දන්නවද අර සාකච්ඡාවේ මේ ගිවිසුමට උපදෙස් දෙන්නු කණ්ඩායම කිව්වේ මහා භයානක කතාවක් කිව්වා. ඒ තමයි 2028 ණය ගෙවන්නට ඉස්සෙල්ලා අපේ රටට සිද්ධ වෙයි සෙකන්ඩ් රීස්ට්‍රක්චරින් එකකට යන්න. දෙවෙනි ණය ප්‍රතිව්‍යුහගත කරන එකට යන්න. බරපතල තත්ත්වයක්. එනිසා මං යෝජනා කරනවා රජයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන්ට ඒ කණ්ඩායමට මේක පිළිබඳව හොඳට සාකච්ඡා කරලා බලන්න. මේ යන්නේ බොහොම අමාරු තැනකට. මේ යන්නේ බොහොම වැරදි තැනකට. මේ බිල්ලුමවනව නෙමෙයි. මේ ඇත්ත කතාව කියන්නේ. මේ කතාව කියන්නේ IMF ගිවිසුම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ගිවිසුම් නිර්මාණය කරන්නට මේ විදිහට නිර්මාණය කරන උපදෙස් දුන්නු කණ්ඩා. මම ඇත්ත වශයෙන්ම අහගෙන ඉන්නකොට තිගැස්සුණා. ඇයි? ගිවිසුම අවසානය ගැන කතා කරලා මාස 3ක්වත් ගිහිල්ලා නැහැ. මේගොල්ලෝ කියනවා ආපහු යන්න ඕනේ ණය ප්‍රතිව්‍යුහගත කරන එකට. ඒකට කියන්නේ ප්‍රියම්ටිව් රීස්ට්‍රක්චරින්. ඒ කියන්නේ ණය ගෙවෙන්නේ නැහැ කියලා ණය මොරටෝරියම් එකකට යන්න ඉස්සලා වේලාසනින්ම යන්නලු ණය ප්‍රතිව්‍යුහගත කරන එක. මේවා විහිළු කතා නෙවෙයි. මේවා සෙල්ලම් කතා නෙවෙයි. මේවා නැක්ත වශයෙන්ම අසහනයට පීඩනයට පත් වෙන්නේ අපේම රටේ ජනතාව. ඉතින් අහන්න කැමති රජේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන EPF එකට ETF එකට තට්ටු කරා. දැන් ඔබතුමන්ලට තියෙන විශාල වරමක් 159ක් മന്ത്രിවරු. ඇයි මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා ඒ EPF එකේ ETF එකේ මේ වැඩ කරන ජනතාවගේ ඉතිරි කිරීම් වලට ඇයි සාධාරණත්වයක් ඉෂ්ට කර දෙන්නට බැරි? දැන් විශේෂම කතා කරනවා දරිද්‍රතාවය ගැන, ජනාධිපතිත්වය ගැන කතා කරා. නමුත් අස්වැසුම දරිද්‍රතාවය තුරන් කරන්නට විසඳුමක් නෙවෙයි. දුප්පත්කම තුරන් කරන්නට නම් නිෂ්පාදන වැඩසටහනක් තියෙන්න ඕන, ආයෝජන වැඩසටහනක් තියෙන්නට ඕන, පාරිභෝජන වැඩසටහනක් තියෙන්නට ඕන, ඉතිරි කිරීමේ වැඩසටහනක් තියෙන්නට ඕන, අපනයන වැඩසටහනක් තියෙන්නට ඕන. ඒකක්වත් නැහැ. එතකොට අස්වැසුම තෝරා ගැනීම, බැහැර කිරීම, දරිද්‍රතා රේඛාව හඳුනාගන්නේ නැතුව, ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය හොයලා බලන්නේ නැතුව, දුප්පත්කම දිහා බලන්නේ නැතුව, ආහාර වියදම්, ආහාර නොවන වියදම් පිළිබඳව තොරතුරු නොදැන කොහොමද දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියන එක අපි හැමෝටම ප්‍රහේලිකා. ඉතින් ඔබලා විසින්ම නිර්මාණය කරගත්තු මේ සීමාවන් තුළ අද බරපතල ප්‍රශ්න තියෙනවා. ගුරුවරුන්ගේ ඉඳලා විදුහල්පතිවරුන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, හෙද වෛද්‍ය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, කම්කරුවන්, කාර්යාල කාර්ය සහායක, වෛද්‍ය, මේ හැම සේවයකම බරපතල ව්‍යාකූලත්වයක් තියෙනවා. රජයටත් පොරොන්දු වන ආකාරයට 20,000 වැටුප් වැඩිවීම දෙන්න බැරි වෙලා තියෙනවා. මොකද හේතුව? සීමා සහිත ප්‍රාථමික වියනම් කිරීමේ සීමාව 13%, ප්‍රාථමික ශේෂය 2.3ට සීමා කිරීම. ඒ සීමාව තුළ ඔබතුමන්ලා පොරොන්දු වුණු පොහොසත් රටේ ලස්සන ජීවිතේ, රට අනුරට ප්‍රතිපත්තිය කිසිසේත්ම ක්‍රියාත්මක කරන්නට බෑ. ඇයි? මේක ක්‍රියාත්මක නොකරන්නටම අවශ්‍ය සීමාවල් ටික ඔබම දාලා, ඔබම හිරකාරයෙක් වෙලා තියෙනවා මේ අඩු සම්පත් ප්‍රමාණය තුළ. දැන් වැඩිහිටි විශ්‍රාමික ප්‍රජා කාලයක් මුළුල්ලේ 15%ක් ලැබුණා එයාගේ ඉතිරි කිරීම වලට, 115 ඩිපොසිට් එක. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක 110ට අඩු කරලා අර ඉතිරි කිරීමේ පොලි අනුපාතය 3%කින් වැඩි කරලා දැන් 10%ක් වගේ හපු. ලක්ෂ සංඛ්‍යාත වැඩිහිටි ප්‍රජාවට මේක බරපතල ප්‍රශ්නයක්. මෙන් කාන්තාවන් වෙනුවෙන් යම් යම් ප්‍රතිලාභ ලබා දෙලා තියෙනවා. ඒකට හොඳ කියනවා අපි. ගර්භණී මවුරුන්ගේ පෝෂණ සලාකය, ඒ අනාදි වශයෙන්. හැබැයි බරපතලම ප්‍රශ්නය තමයි ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ සහභාගිත්වය 33%, 34%. අපි ඒක 145%කට ගේන්නට ඕන. ඒ සඳහා වෙරිටේ රිසර්ච් කියන ආයතනය දත්ත කේන්ද්‍රීය සකස් කළ තිබෙනවා. ඒ මවුරුන්ගේ ප්‍රසූත දීමනාව රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරා. ඒ අය ගණනය කරලා තියෙන ආකාරයට රුපියල් බිලියන 6-7ක් වගේ වැය වෙයි. ඒ වගේ මුදල් ප්‍රමාණයක් වැය කරොත් පුළුවන්කම ලැබෙනවා කාන්තාවගේ ශ්‍රම බලකායේ සහභාගිත්වයේ ඉහළ මට්ටමකට ගෙන එන්න. ඒ වගේම අපි අවංකව හදවතට තට්ටු කරලා අහන්නට ඕන මේ මත්පැන්, සිගරට්, මද්‍යසාර, නිෂ්පාදනය කරන ආයතන ඇත්ත වශයෙන්ම ඒ අයගෙන් අයවිය යුතු බදු මුදල් ටික අය වෙන්නේ නැහැ. වැරදි බදු සූත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක ගැන හොයලා බලලා රාජ්‍ය ආදායම වැඩි කරගන්නට මේ මත්පැන් මධ්‍යසාර දුම්කොළ සමාගම්වලට ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒ අයගෙන් අයවිය යුතු ඒ බදු ප්‍රමාණය අය කරගන්න කටයුතු කරන්න. එතකොට පුළුවන් රාජ්‍ය ආදායම ඉහළට දමා ගන්න. මම පෙර පාසල් පද්ධතියට උදව් කරන්නට මේක යෝජනා තියෙනවා. පෙර පාසල් ගුරුතුමියන්ලාගේ සහායක ගුරුතුමියන්ලාගේ දීමනා වැඩි කරන. හැබැයි කීයෙන් කීයද මේ රටේ පෙර පාසල් රාජ්‍ය ශේෂ්ත්‍රය තුල තියෙන කීයෙන් කීයද? සුළු ප්‍රමාණය. පෙර පාසල් දරුවට උදව් කරනකොට, පෙර පාසල් ගුරුවරුන්ට උදව් කරනකොට තෝරලා බේරලා කරන්න එපා. ඒක සමස්ත වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක කරන්නට ඕන. අපි සතුටු වෙනවා මහපොළ ආධාරය වැඩි කිරීම ගැන. හැබැයි ඔබතුමාලා දන්නවද පහුගිය මාස කිහිපයක මහපොළ ආධාරය ගෙවලත් නැහැ. ඒතොර නොගෙවපු ආධාරයක් වැඩි කරනවයි කියලා කියනවා. වැඩි කරන එක හොඳයි. මං ඉල්ලීමක් කරනවා ඒ වැඩි කිරීමක් වගේම නොගෙවපු මහපොළක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරා. ඒ වගේම ගොවි ජනතාව ලොකු පීඩනයකට ලක් වෙලා තිබේ. විශේෂයෙන්ම වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය පමණක් නෙවෙයි අනෙකුත් භවභෝග මිලදී ගැනීමේ ක්‍රියාවලිය. මේ චෝදනා මම මේ රජයට විතරක් කරන්නේ නැහැ. මේ ආණ්ඩු සියල්ලක්ම ඇත්ත වශයෙන්ම හරියාකාර වගා සූත්‍රයක්. ඒ කියන්නේ වගාව කිරීම, වගාවට යෙදවීම දැමීම, වගා නිෂ්පාදනය, නිෂ්පාදනය වූ ඒ නිෂ්පාදන ටික සහතික මිලකට මිලදී ගැනීම. මේක පිළිබඳව පැහැදිලි චක්‍රයක් නැහැ. අපි යෝජනා කරනවා මෙය නීතිගත කළ යුතුමයි. පාර්ලිමේන්තු පනතකින් නීතිගත කරන්නට ඕන. මතකයිනේ නාමල් කරුණාරත් මැතිතුමා මමත් ඔබතුමාට සහයෝගය දුන්නා දැන් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා. ස්ථාවර මිල නීතිගත කළ යුතුයි කියලා. ඒ අපේ හැමෝම එකඟ වුණු යෝජනාවක්. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නට ඔබතුමාලට තියෙනවා කදිම අවස්ථාව. ඒ දේ ඉෂ්ට සිද්ධ කරමු. දීවර ජනතාව බලාගෙන ඉන්නවා. තෙල් සහන ආධාරය ලැබෙනකම්. සමහර විශාල ප්‍රමාණයක් දීවර ප්‍රජාව තමන්ගේ රැකියාවට යන්නේ නැහැ. ඒ අය අනාථ වෙලා. ඒ වගේ මලයාග ප්‍රජාවගේ වැටුප් දීමනා ගැන කතා කරා. අපි විශ්වාස කරනවා එයින් ඔබට ගිහිල්ලා. ඒ මලයාග ප්‍රජාවට ඉඩම් අයිතියක් නැහැ. නිවසක අයිතියක් නැහැ. වගාවේ ඉඩම් අයිතියක් තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතියක් ලබා දෙන්නට ඒ පැත්තෙන් සවි බලගැන්වීමක් කරන්නට ඕන. එතකොට තමන්ගේම කුඩා තේවත්තේ මේ රටේ ජාතික නිෂ්පාදනයට ඉඩම් වලින් 140ක් පමණ පරිහරණය කරලා නිෂ්පාදනයෙන් 160ක් 70ක් දායකත්වය ලබා දෙන කුඩා තේවතු හිමිය බවට ඒ ප්‍රජාව පමණක් නෙවෙයි රැකියා විරහිත තරුණ ප්‍රජාවටත් වගා නොකරපු භූමි ප්‍රමාණය යම්කිසි ක්‍රමවේදයකට බෙදා දීම තුළ අපිට තිරසර විසඳුමකට එන්නට පුළුවන්. වැටුප් වැඩි කිරීමටත් වැඩිය මෙවන් ක්‍රියාදාමයක් තුළ ජාතික නිෂ්පාදනයටත් එකතුවක් වෙනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති ජන සමාජයේ විශාල ප්‍රමාණයක් හෙදියන් හැටියට පුහුණු වෙලා පත්වීම් ලැබෙනකම් බලාගෙන ඉන්න පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තෙසේ 35,000ක් 40,000ක් පමණ උපාධි ධාරීන් ඉන්නවා. අපි හැමෝම දන්නවා ඔබ රජය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණා උපාධි ධාරීන් 35,000ට වැඩපිළිවෙලක් සකස් කරනවායි. ඒ ඉටු කරන්න රජයේ රැකියා 30,000කට ඒ අත්‍යවශ්‍ය රැකියා 30,000ක පුරප්පාඩු පුරවනවා කියන එක හරි. නමුත් උපාධි ධාරීන් 35,000 40,000 වෙත ලබා දුන්නු පොරොන්දුව කරුණාකරලා අමතක කරන්න එපා. ඒ ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. ඒ වගේම මම තවත් කාරණාවක් කියන්නට ඕන. විමධ්‍යගත මුදල්. දැන් ඔබතුමන්ලා බලයට ආවේ සිස්ටම් එක චේන්ජ් කරනවායි කියලා. දැන් මෙතන සිස්ටම් චේන්ජ් එකක් නැහැ නේ. මෙතන තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඒ ප්‍රතිපත්තිය. මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ගේ 225 නොම්බරවලට ඒ ප්‍රමාණයට ලක්ෂ 100 ගණන් වෙන් කරනවා. මන් දන්නේ රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය මොකද්ද කියලා. මන්ත්‍රීවරයෙකුට විමධ්‍යගත මුදල් වෙන් කිරීමේ වැඩපිළිවෙල ක්‍රමවේදයක් නැහැ. අපිට පේන විදිහට 225 වෙනුවෙන් එක්කෙනාට මිලියන 10 ලක්ෂ 100 ගණන් වෙන් කරලා ඒ මුදල් ටික දිස්ත්‍රික්ක මට්ටමින් පූල් කරලා මන්ත්‍රීවරු 159කගේ අභිමතය පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. කොහොම මෙතන සිස්ටම් චේන්ජ්? මේක ගෝඨාගේ සිස්ටම් එක නේ. මේක මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එක. ඉතින් මේකෙන් බැහැර වෙන්න මෙතනට යන්න එපා. ඒ වගේම මම කියන්න කැමතියි, මම මේක සාක්ෂි සහිතව කියන්නේ, බරපතල ලෙස දේශපාලන පරිගැනීම් සිද්ධ වෙනවා. මම උදාහරණ සහිතව කියන්නේ මහින්ද වීරසූරිය ප්‍රධාන ලේකම් සබරගමු පළාත. එයාව පූල් එකට දැම්මා. දැන් එයා විශ්‍රාම ගිහිල්ලා. වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පූල් එකට දාලා තියෙනවා. ඌව දමයන්ති පරණගම මහත්මිය ප්‍රධාන ලේකම් කමින් ඉවත් කරා. දැන් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් මේ පරිගැණීම් අතර වෙලා නැහැ. දිසාපතිවරුනුත් අයින් කරලා නන්දන ගලබොඩ නූරෙළිය දිසාපති ඉවත් කර, වසන්ත ගුණරත්න රත්නපුර දිසාපති ඉවත් කර, ගණේෂ් අමරසිංහ මාතර දිසාපති ඉවත් කර. ඇයි මෙහෙම කරන්නේ? අති විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවකයි. මම හිතන්නේ ඓතිහාසික ප්‍රමාණයක්. ඔබතුමාලාට ඡන්දෙ දුන්නේ මේ වගේ දේශපාලන පරිගැණීම් කරන්න නෙවෙයි. මේක වැරදි. මේ ක්‍රියාදාමයේ ඔබලා ඒකට කොටු වෙන්න එපා. මේ පරිගැණීම් නතර කරන්න. මේ රාජ්‍ය සේවකින් හිංසනයට ලක් කිරීම නතර කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන කරුණු දෙක. මේ අයවැය අවංකව මම ප්‍රාර්ථනා කරනවා මේක සාර්ථක වේවා. ඒ විතරක් නෙවෙයි, මෙහි තිබෙන සාධනීය ජනතාවාදී ජනහිතකාමී ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්නට අපිත් සහයෝගය දෙන්න. අපිත් හවුල් වෙන්න. අපිත් රටට වටිනාකමක් එකතු කරන්න අපිත් ශක්තිය දෙන්න. ඒ කරුණාකරලා විමධ්‍යගත මුදල් ලබා දෙනකොට ඒ චින්තනයෙන් ඒ ස්පිරිට් එකෙන් අපි කටයුතු කරමු. ඒ අලුත් වැඩපිළිවෙල තුළින් අපි කටයුතු කරමු. හැබැයි මේ අයවැය කතාවේ බරපතලම ප්‍රශ්නේ මොකක්ද? බාහිර පරිසරය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒකට කියනවා taking due recognition and cognizance of the external environment. පොඩ්ඩක් හිතලා බලන්න. මොකද්ද අද ලෝකේ වෙන්නේ? මොකද්ද අද ලෝකේ වෙළඳ ශාස්ත්‍රයේ වෙන්නේ? ඇමරිකානු ජනාධිපතිතුමාට වරමක් ලැබුණා. ඒක එතුමා ලැබපු වරම. ඇමරිකාවේ ජනාධිපතිතුමා ඒ ලැබපු බහුතර ඡන්දය. මොකද ඒ ප්‍රතිපත්තිය? දැන් ක්‍රමානුකූලව ඒ අය සංවෘත වෙනවා. දැන් විවිධ රටවල් වලට ඒකට කියනවා ප්‍රොටෙක්ෂනිස්ට් ටැරිෆ්ස්, ආරක්ෂක බදු පනවල තියෙනවා. ඒ රටවල් වල අපනයනයන් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා. මෙහෙම යනකොට අපේ රටේ අපනයන වලට මොකක්ද වෙන්නේ? ඒව පිළිබඳව පුරෝකථනයක් කරලා තියෙනවා. ඒව ගැන හිතලා තියෙනවා. දැන් ඇනලිසිස් එකක් කරලා තියෙනවා. ඇමරිකන් මාකට් එක අපිට අහිමි වෙනකොට මොනවද අපේ ගවර්න්මන්ට්ස් වලට සිද්ධ වෙන්නේ? ඔබතුමා දන්නවා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන තුල මේ රටේ ආර්ථික වර්ධනයට රුකුලක් වුණා, දුප්පත්කම තුරන් කරන්නට රුකුලක් වුණා, රැකී රක්ෂා බිහි කරන්නට ශක්තියක් වුණා. දැන් ඒ ශිෂ්ටේ ඒ අපනයනවලට මම ප්‍රාර්ථනා කරනවා කිසිම දවසක ඔය ටැරිෆ් බලපෑමක් අපේ රටට එන්න එපයි කියලා. නමුත් ඇස් ඉදිරියේ අද මොකද වෙන්නේ? කැනඩාවට ටැරිෆ් ගහලා තියෙනවා, මෙක්සිකෝට ගහලා තියෙනවා, චීනට ගහලා තියෙනවා, තවත් රටවල් ගණනාවකට වැඩිලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඕවා පිළිබඳව අවබෝධයක් අරගෙන නැද්ද මේ අයවැය කතා? එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක බරපතල ගැටලුවක්. අපි විශ්වාස කරනවා අපි අපනයන වෙළඳපොළ විවිධාංගීකරණයකට යන්නට ඕන. අපි ඩිපෙන්ඩ් වෙනවා එක්ස්පෝර්ට් මාකට්ස් කීපයකින්. ඇමරිකා එක්සත් ජනපදය හෝ වේවා, යුරෝපය හෝ වේවා, එක්සත් රාජධානිය හෝ වේවා, අපිට පුළුවන් ඇෆ්‍රිකන් කොන්ටිනන්ට් එක, ලැටින් ඇමරිකාස්, සවුත් ඇමරිකා, ආසියාන් ස්ටේට්ස්, මේ යනාදී අනෙකුත් බල ප්‍රදේශවල යම්කිසි අපනයන ගමනාන්ත විවිධාංගීකරණය, එක්ස්පෝර්ට් ඩෙස්ටිනේෂන් ඩයිවර්සිෆිකේෂන් වැඩසටහනකට යන ඒක මම දකින්නේ මේ අයවැය කතා. ඒ වගේම අපි යෝජනා කරනවා මේ රට ගොඩ ගන්නට නම් අනිවාර්යෙන්ම විශාල වශයෙන් ඍජු විදේශ ආයෝජන අපේ රටට ගෙනා ගන්නට ඕ. ඒ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඕ. අපි සූදානම් අපේ සහයෝගයත් ලබා දෙමු. ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන ගන්න. නිකම් බලාගෙන හිටියෙන් ඉන්නකොට ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. දැන් විවිධ බදු ක්‍රම වේද මත යම් යම් රටවල් වලින් කර්මාන්ත ශාලා ඉවත් වෙලා එනකොට අපේ රටට ගෙන්වා ගන්නට මතක තියාගන්න අපිට තරඟයක් තියෙනවා කරන්න. අපි වියට්නාම එක්ක තරඟ කරන්නට ඕන, කැම්බෝඩියා එක්ක තරඟ කරන්නට ඕන, ඉන්දුනීසියා, මලේසියා, ඉන්දියා, සිංගප්පූර් මේ රටවල් එක්ක තරඟ කරලා තමයි ආයෝජකයෝ අපේ රටට ගෙන්න ගන්නට. ඒවා පිළිබඳව පැහැදිලි වැඩසටහනක් මම මේ අයවැය කතාවේ දකින්නේ. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි අපි දැක්ක මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා ආර්ථික දැක්ම, ආර්ථික වැඩපිළිවෙල. අපි අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්තිය තුළ දස වැදෑරුම් ක්‍රමවේදයක් තුළ අපි අනුගමනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල. එතන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල තුළ රටක ධනය උත්පාදනය කරන්නට මානුෂීය ධනවාදය අවශ්‍යයි. ඒ වගේම මානුෂීය ධනවාදය තුළ ඇතිවෙන අසමබරතාවයන්, අසමතුලිතතාවයන් නිවැරදි කරන්නට සීමා සහිත රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි. සුභසාධන රාජ්‍ය රැකගනිමින් එහි කාර්යක්ෂම භාවය වැඩි කරමින් එයට සම්පත් ලබා දීම වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රතිඵල කේන්ද්‍රීය කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. රටේ පළාත් 9ම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් සමබර ආර්ථික වර්ධනයක්, ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දීමක් සිදුවිය යුතුයි. නව තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කෘෂි කර්මාන්තයක්, ඒ වගේම ධීවර ශේෂ්ත්‍රයක්, ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයක් අපි නිර්මාණය කළ යුතුයි.
Honorable Leader of the Opposition, you have 2 more minutes.
වෙනස්කමකින් තොරව සෑම සියලු දෙනාම ශ්‍රී ලාංකිකින් ලෙස සවිබල ගැන්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගැන්විය යුතුයි. තිරසර සංවර්ධනය ශක්තිමත් විය යුතුයි. තිරසර සංවර්ධනය ගැන කතා කරනකොට මතක් කරන්න කැමති අපි දැක්ක මේ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල වනජීවී ක්ෂේත්‍රයට ලොකු අගයක් දීලා තියෙනවා. ජනාධිපතිතුමත් කතා කරා වනෝද්‍යාන පිළිබඳව. විශේෂයෙන්ම දුම්රිය මාර්ගවල සිදුවෙන ගැටීම් දැන් පහුගිය දවසක අපි දැක්කා. අලි 5-6 පමණ ජීවිතක්ෂයට පත් වෙනවා ඒ දුම්රිය සමග ගැටීම් පිළිබඳව. ඒ පිළිබඳව අපි තිරසර සංවර්ධනය, පාරිසරික කේන්ද්‍රීය, එන්වයරන්මෙන්ටල් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගැන කතා කරනා වගේම ඒක ක්‍රියාවෙනුත් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම 10 පොයින්ට් එක රටට අගයක් එකතු කරන විදේශ සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම. මෙන්න මේ දසවැදෑරුම් වැඩසටහන අපේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහන අපි අනුගමනය කරන වැඩසටහන ඒ රාමුව තුළ ඉඳගෙන අපි අනිවාර්යෙන්ම මේ රට ගොඩනගන්නට අපේ ශක්තිය ලබා දෙනවා. ඊයේ දවසේද කොහෙද මම ඇහුවා මේ රජයේ න්‍යාය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඉතින් මට හිතා ගන්න අමාරුයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගුරුවරු අසරණ වෙලා, රාජ්‍ය සේවකයින් අසරණ වෙලා, හෙද හෙදියන් අසරණ වෙලා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අසරණ වෙලා, වෛද්‍යවරුන් අසරණ වෙලා, මුළු මහත් රාජ්‍ය සේවයම අසරණ වෙලා. මම අහන්න කැමති ඒකද ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය? ගොවියා, ධීවරයා, කම්කරුවා, දුප්පතා, කර්මාන්තකරුවා, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ඒ පොරොන්දුණු සහන ටික ලැබිලා නැහැ. අපි නගපු හඬ තුල එදා නිර්මාණය වුණු පරාටේ නීතිය తాවකාලික අත්හිටුවීම පමණයි මේ වෙන විට ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ අයගේ දඩපොලිය සහ අනෙකුත් ප්‍රශ්න වලට ඒවා ඉවත් කිරීම, දඩපොලිය ඉවත් කිරීම, පොලී සහන ලබා දීම සිදුවිය යුතුයි. ඉතින් මේ කෙරෙන දේවල්ද මේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන්නේ කියන එක මම අහන්නට කැමතියි. අවසාන වශයෙන් මම ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ ප්‍රකාශයකින් මේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා අවස්ථාවකදී ප්‍රකාශ කරනවා, "You can fool some of the people all of the time and all of the people some of the time, but you cannot fool all of the people all of the time." ඔබට ඇතමෙකු සෑම කල්හිමිද සියලු දෙනා යම් කලකටද රැවටිය හැකි නමුත් සියල්ලන් සියලු කල්හි රැවටීම සිදු කළ නොහැක. ස්තුතියි.